SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝක පුරාම සිදුවෙන දෑ පිළිබඳව බොහොම අවධානයෙන් සිටින ඔබට එහෙමනම් මේ සතිය වෙද්දී තවත් සුවිශේෂී උණුසුම් කරුණු කාරණා කීපයකට එකතු කරගෙන තමයි අපි සුපුරුදු ආකාරයෙන් ලෝවට විශේෂාංගයෙන් හමුවන්නේ. අපි ගිය සතියේ කලින් සතියේ ඔබට පුළුල්ව තොරතුරු අරගෙන ආවා බ්‍රෙක්සිට් එක හරහා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපාකරයට ඇති වුණු අර්බුදකාරී වාතාවරණය කොහොමද, දේශපාලනික වෙනස් වීම කොහොමද කියලා, ඒක ලෝකයට දැනෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපි පුළුල්ව සාකච්ඡා කළා. එතකොට ගිය සතියේදී අපි යම් යම් ඉඟි ඔබට පළ කළා. බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ ඉල්ලා අස්වීමේ නිවේදනයත් එක්ක තෙරේසා මේට වැඩිපුර අවස්ථාවක් තියේවි කියලා ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාවත් එක්ක බ්‍රිතාන්‍යයේ ඉදිරි අගමැති බවට පත් වෙන. අපි හෙදී යම් කිසි වූ අනාවැකියෙකුත් ඔබට පළ කළා. මාග්‍රට් තැචියට පස්සේ වසර 20 ගණනකට පස්සේ නැවත වතාවක් කාන්තා අගමැතිවරයෙක් බිහි වෙන්නා යන්නේ බ්‍රිතාන්‍යයෙන් කියලා. මේ සතියෙ වෙද්දී දැන් අපිට එහෙමනම් ඔබට කියන්න පුළුවන් තෙරේසා මේ අගමැති තනතුරට පත් වුණා කියලා. අපි අද ඒ උණුසුම් කාරණාවෙන් තමයි ලෝවටා විශේෂාංගය පටන් ගන්නෙ. ඊට අමතරව දකුණු චීන මුහුදේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණය, සුඩානයේ ඇති වෙලා තියෙන තත්ත්වය, එතකොට ICC සංවිධානයේ ප්‍රධාන නායකයෙකු මරණ මුහුණටපත් වෙලා තියෙනවා, මේ සම්බන්ධව තොරතුරුත් ඔබට අරගෙන එන්න සූදානමින් සිටිනේ. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරණයත් අපිට අමතක කරන්න බෑ. ඒ කරුණ අපි මින් පසුව කතා බහ කරන්න තියලා උණුසුම කාරණාවෙන් පටන් ගමු සුපුරුදු විදිහට. ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී වශයෙන්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිරුක්ෂි.
දැන් තෙරේසා මේ අගමැතිවරිය විදිහට මේ ගෙවිලගේ බදාදා දවසේ තීරුම් දුන්නා. දැන් මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඉතින් තෙරේසා මේ පටන් අරගෙන දෙනවා තමන්ගේ අමාත්‍ය මණ්ඩලය පවනම් කරන්න. මේ වෙනකොට ඇත්තටම තෙරේසා මේගේ අගමැති පදවි ප්‍රාප්තියත් එක්ක ඒවට ගොනු වෙන කරුණු කාරණා මොනවාද?
දෙලක්ෂි, මෙතන ප්‍රධානම දේ හැටියට අපිට දකින්නට පුළුවන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න ඕනේ කියන ඒ මතය ඉදිරියට ගෙන ගිය ලන්ඩන් නුවර හිටපු පුරපති බොරිස් ජොන්සන්, ඔහුට ප්‍රබල අමාත්‍යාංශයක් බාර දීලා තියෙනවා. ඒ කියන්නේ විදේශ අමාත්‍යාංශ ඔහුට දීලා තියෙනවා මේ අවස්ථාවේ බ්‍රිතාන්‍යයට ඒ විදේශ අමාත්‍යාංශය ආශ්‍රිත කටයුතු ඉතාමත්ම වැදගත් වෙන මේ වෙලාවේ යුරෝපා සංගමය සමග කටයුතු කිරීමේදී. ඒක තමයි මෙතන අපිට දකින්න පුළුවන් ප්‍රධානම පත්වීම හැටියට. ඊට අමතරව ඇය ඇත්තටම කැබිනට් අමාත්‍ය ධුර අලුතෙන් දෙකක් නිර්මාණය කළා තියෙනවා. එකක් තමයි යුරෝපා සංගමය සමග ඍජුවම මේ සාකච්ඡා කිරීම සඳහා අලුත් අමාත්‍යවරයෙක් ඩේවිඩ් ඩේවිස් කියලා. ඔහුත් ඇත්තටම යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න ඕනයි කියන ඒ මතයට ප්‍රබලව සහාය දුන්න මන්ත්‍රීවරයෙක්. තවත් අමාත්‍යාංශයක් ඇති කරලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන්. ඒ සඳහා ඇය පත් කරලා තියෙනවා යම්කිසි විදියකට ශ්‍රී ලංකාවටත් සම්බන්ධයක් තීවිච්ච ලියම් ෆොක්ස් කියන පුද්ගලයා. ලියම් ෆොක්ස් අපි දන්නවා මීට කලින් අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක අතර සමගියක් ඇති කරන්නට කටයුතු කරපු පුද්ගලෙක්. ඔහුට දැන් ලබා දීලා තියෙනවා ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ අමාත්‍යාංශය. මොකද විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමේදී නැවතත් අනෙකුත් රටවල් සමග අලුත් වෙළඳ ගිවිසුම් ඇති කරගන්නට තියෙන අවශ්‍යතාවය ඒව සලකලා මේ කැබිනට් මණ්ඩලය ඇති කරලා තියෙනවා. ඉතින් මේ කැබිනට් මණ්ඩලය අපි බැලූ බැල්මටම පේන්නේ ඒ බ්‍රිතාන්‍ය අලුත් මුහුණුවරකින් මේ අලුත් ප්‍රවණතාවේ අනුව කටයුතු කිරීම සඳහා තමයි තෙරේසා මේ ඇයගේ කැබිනට්ව මේ වෙනකොට පත් කරලා තියෙන්නේ.
අමල්, අපිට මේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කොහොමද මේ වෙනකොට ජාත්‍යන්තරය කතාබහට ලක් කරමින් සිටිනේ කියලා තෙරේසා මේ කියන චරිතය පිළිබඳව? මොකද අපි දන්නවා මීට කලින් බ්‍රිතාන්‍යයේ බිහිවුණු පළවෙනි අගමැතිවරිය මාග්‍රට් තැචර් පිළිබඳව බොහෝ අය අන්වර්තනාමයෙන් හැඳින්වුවේ අයන් ලේඩි කියලා. ඇයගේ පෞරුෂයේ පිළිබඳව කතාබහ කරද්දී ඇයගේ දේශපාලනික රාජතාන්ත්‍රික ස්වභාවය දැඩි ස්වරූපයක් තියෙන කාන්තාවක් විදිහට තමයි නිර්වචනය කළේ. තෙරේසා මේව කොහොමද විග්‍රහ කරමින් තියෙන අන්තර්ජාතික දේශපාලනික විචාරකයන්?
තෙරේසා මේ සම්බන්ධයෙන් දිලුක්ෂි බොහොම දැනගන්න තියෙන කරුණු ඉතාමත්ම අල්පයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයෙන් පිටස්තරව ඇය ඊතරම් කතාබහට ලක්වෙච්ච චරිතයක් නෙමෙයි. නමුත් මේ වෙනකොට ජර්මනියේ චාන්සලර්වරිය ඇංගලා මර්කල්, ඒ වගේම ෆ්‍රාන්ස් ජනාධිපති ෆ්‍රාන්සුවා ඕලාන් ඇය සමග දුරකථනයෙන් සාකච්ඡා කළයි කියලා වාර්තා වෙනවා. ඒකම ඇමරිකාවත් ඇය ගැන ප්‍රකාශ කිරීමේදී කියා තිබෙන්නේ මීට කලින් ඇමරිකාවේ රාජතාන්ත්‍රිකයන් සමග කටයුතු කිරීමේදී ඇය බොහොම කඩිසරව කටයුතු කළා කියන කාරණාව පමණයි. නමුත් ඇය කොයි විදිහේ මොන ආකල්පයක් දරන පුද්ගලයෙක්ද කියන එක සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට තවමත් ඒ ගැන හරි විනිශ්චය කරන්නට අමාරු බව තමයි අපිට පේන්නේ. නමුත් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කරගන්න ඕනේ කියන අවස්ථාවේදී ඇය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඇතුලේ සිටිය යුතුයි කියන මතයට සහය දැක්වුවා. නමුත් ඒක ඒ අවස්ථාවේදී ඩේවිඩ් කැමරන් තරම් ඇය ඉදිරියට ඇවිල්ලා ඒ මතය වෙනුවෙන් පෙනී හිටපු චරිතයක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී ඇයට සිදුවෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඇතුලේ ඉන්න ඕනේ කියන මතයට සහය දැක්වුවට ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ මතයක් වෙනුවෙන් තමයි ඇයට අගමැතිවරිය හැටියට පෙනී සිටින්නට සිද්ධ වෙන්නේ. ඉතින් අභියෝග රාශියක් ඇයට මේ තියෙන බව පෙනෙන්නට තියෙනවා.
අමල් දෙංගර, එතනදී අපි දැක්කම ඇයගේ පළවෙනි කතාව සිදු කරන අවස්ථාවේදී මේ ලීව් කැම්පේන් එකට ඇය පුළුවන් තරම් උදව් කරනවා කියලා. බ්‍රිතාන්‍ය මේ යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා තියෙන ඒ ප්‍රවණතාවයට ඇය සහයෝගය ලබා දෙනවා කියලා. එතකොට මේ தத்துவයේ කොහොමද මේ යුරෝපා සංගමය ඇතුළු ඒ යුරෝපකරේ நாயකයන් සංගමයට අයත් நாயකයන් දකින්නේ?
ඔව්, මේකම තමයි ඇත්තටම දිරුක්ෂි ඉතාමත්ම ව්‍යාකූල தத்துவය. මොකද මේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ ඉන්න ඕනයි කියපු පුද්ගලයෙක් තමයි අද බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කර ගැනීමේ කටයුත්ත මෙහෙවන්නට රටේ අගමැතිවරිය හැටියට පත් වෙලා තියෙන්නේ. රටේ ජනමතය බැලුවොත් ඒ ජනමතය ඇවිල්ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන. එහෙම නැත්නම් මේ බ්‍රෙක්සිට් එකට තමයි ජනමතය ලැබිලා තියෙන්නේ. නමුත් ඇය පෙනී සිටින්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් වෙනුවෙන්. ඉතින් මේකේ අවසමහර විට පෙනෙන විදිහට මේක අවසාන වන්න පුළුවන් බ්‍රිතාන්‍ය නොබෝ දිනකින් තව පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙයි කියලා. මොකද රටේ ජනමතය මේ දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් නිසියාකාරව නිරූපණය වෙන්නේ නැති නිසා. මොකද මේ තියෙන පාර්ලිමේන්තුවෙන් 75% මන්ත්‍රීවරු බ්‍රෙක්සිට් එකට විරුද්ධය. ඉතින් එවැනි වටපිටාවක් තුළ තෙරේසා මේට කොහොමද මේ තමන්ගේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා.
දැන් ඔබ යන්න අපගේ SBS සිංහලීස් Facebook පිටුවට. අපි තෙරේසා මේගේ මේ පළවෙනි කතාව, ජනතාව අමතා සිදු කරපු පළවෙනි කතාව මේ වෙනකොට අප්ලෝඩ් කරලා තියෙන්නේ. එහිදී ඇය සඳහන් කරපු කාරණා, අන්තර්ජාතික වශයෙන් වැදගත් වන, රට තුළට වැදගත් වන කාරණා පිළිබඳව ඔබට දැනුවත් වන්නට හැකියාවක් ලැබේවි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ලෝකයේ බලවත්ම රාජ්‍යයන් අතරින් එක් රාජ්‍යයක් විදිහට එහි සිදුවන දේශපාලනික බලපෙරළි ලෝකයේ බොහෝ රටවලට බලපාන කරුණු කාරණාවක්. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට විශේෂයෙන් බලපාන, ඕස්ට්‍රේලියාව තාමත් එංගලන්තයේ මහරජින යටතේ පවතින රටක්. ඒවගේම ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය පිළිබඳව කතා බහ කළත් ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර තියෙන සබඳතාව පිළිබඳව ඔබට අමුතුවෙන් සඳහන් කරන්නට ඕනේ. වාණිජ වශයෙන් සහ දේශපාලනික වශයෙන් තියෙන සබඳතාව. එහෙමනම් ඔබට ආරාධනා කරනවා ඒ පිළිබඳවත් තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට. දැන් බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක් පත්වීමේ සිදුවීමෙන් පස්සේ මුළුමහත් ලෝකයේම කතාබහ කරන තවත් සිදුවීම් දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි දකුණු චීන මුහුද හා සම්බන්ධව ඇති වෙලා තියෙන උණුසුම්කාරී වාතාවරණය. චීනයේ දකුණු ප්‍රදේශයට අයත් දූපත් කිහිපයක අයිතිය චීනය ලබා ගන්නට උත්සාහ කළාට එහි අයිතිය චීනයට නැහැ කියලා හේග් අධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. මේක දැඩිලෙසින් චීනය විසින් විවේචනයට පත් කරමින් සිටිනවා. මේ නඩුව පණවනු ලැබපු පිලිපීනය මෙහි ජයග්‍රාහී මානසිකත්වයෙන් කාලය ගත කරනවා. අපි ඒ නිසා මේ සිදුවීම මොකක්ද කියලා ඇත්තටම කරුණු දැනගෙන සිටිමු මූලික වශයෙන්ම. අමල්, මං ඇත්තටම කැමති මේ දකුණු චීනයේ ඇතිවෙලා තියෙන මේ මුහුද ප්‍රදේශයේ බල ප්‍රදේශයේ සම්බන්ධව ඇතිලා තියෙන ප්‍රශ්නේ සුලමුල පිළිබඳව ටිකක් මුලින්ම කතා බහ කරන්න.
දිරුක්ෂි, මේක අපි බැලුවොත් සිටියමක් දිහා බලපුවාම ෆිලිපීනයයි චීනයයි අතර තියෙන මුහුදු ප්‍රදේශයේ සවුත් චයිනා සී කියලා අපි මේ හඳුන්වන මුහුදු ප්‍රදේශයේ තියෙන ගල්පර, ඒ වගේම ඉතාමත්ම කුඩා දූපත්, සමහර අවස්ථාව මේ වැලි කඳු පවා දශක ගානක ඉඳලා මේ රටවල් එකිනෙකා මේවා අයිතිය කියන්න පටන් අරන් තිබුණා. විශේෂයෙන්ම චීනය සහ ෆිලිපීනය අතර කාලයක් තිස්සේ මේ දූපතක් සම්බන්ධයෙන් තිබිච්ච අර්බුදය පසුව ඒක එක්සත් ජාතීන්ගේ මුහුද පිළිබඳ නීතිය ඒ තීන්දුව ලබා දෙන අධිකරණයේ හේග් නුවර මේ නඩුවක් පැවරුවා ෆිලිපීන රජය විසින් මීට අවුරුදු කීපයකට කලින්. ඉතින් ඒ නඩුවේ තීන්දුව තමයි හේග් නුවර මේ එක්සත් ජාතීන්ගේ මේ විශේෂ අධිකරණය ප්‍රකාශයට පත් කරේ ෆිලිපීනයට වාසි වෙන විදියට. නමුත් මේ රටවල් දෙක අතර පමණවන නෙමෙයි මේ පිළිබඳ මේ මතභේදය සහ මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඊට අමතරව කැම්බෝඩියාව, වියට්නාමේ මේ අසල්වාසී අනිකුත් රටවල් මේ විදියටම අයිතිවාසිකම් කියන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ කලාපයේ ඇත්තටම මේ රටවල් කිහිපයක් මේ ප්‍රදේශයේ මුහුදේ අයිතිය ඉල්ලන නිසා හුඟක් අය මේ ප්‍රදේශයේ තමන්ගේ සැටලයිට් එහෙම නැත්නම් චන්ද්‍රිකා සාක්ෂිට යොදමින් හැමතිස්සෙම මේ පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්නේ. ඉතින් දැන් හේග් නුවර අධිකරණයේ තීන්දුව වෙලා තිබුණේ ෆිලිපීනයේ කර ඉල්ලීම සනාථ කරමින් මේ ප්‍රදේශයට චීනයට අයිතියක් නැතයි කියන කාරණාව සනාථ කළා. ඒකත් එක්කම මේ වෙනකොට විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් චීනයට ඉල්ලීමක් කරලා තියෙන්නේ මේ තීන්දුව පිළිගන්නට. මොකද චීනයත් ඇත්තටම එක්සත් ජාතීන්ගේ මුහුද පිළිබඳ නීතියට අනුකූලතාවය දක්වලා තියෙන නිසා මේ තීන්දුව පිළිගන්නටයි කියලා. නමුත් චීනය මේ වෙනකොට බොහොම තදින්ම කියා තියෙන්නේ මේ තීන්දුව ඔවුන් බාරගන්නේ නැtei කියලා.
අමල්, එතකොට දැන් අපි මේ පොඩ්ඩක් පැහැදිලි කරගනිමුද ඇයි මේ චීනය මේ ආකාරයෙන් මේ දූපත්වලට අයිතිවාසිකම් කියමින් මේ ප්‍රදේශයේ බලය වැඩි කරගන්නට උත්සාහ කරන්නේ කියන කාරණේ පිළිබඳව?
දෙරිස්කි, මේකට ප්‍රධානම කාරණා වෙලා තියෙන මේ මුහුදේ සම්පත් සෑහෙන ප්‍රමාණයක්, විශේෂයෙන්ම ඛනිජ සම්පත් පැත්තෙන් බලපුවාම අද චීනයට මේ ඛනිජ තෙල් ඒ වගේම අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය දැඩිව අවශ්‍ය වෙලා තියෙන ඔවුන්ගේ ආර්ථිකයේ 8%-10% ඒ වර්ධන මට්ටමේ පවත්වාගෙන යෑමට. ඉතින් ඒ සඳහාම තමයි චීනය උත්සාහ කරන්නේ මේ ප්‍රදේශයට අයිතිවාසිකම් කියලා. මේ ප්‍රදේශයේ තියෙන වටිනා ස්වාභාවික සම්පත් වලට අයිතිය කියනට තමයි ඔවුන් මේ විදියට මේ සටන ඉදිරියට ගෙනියන්නේ. ෆිලිපීනයත් ඒ කාරණාව නිසාම තමයි මේ විදියට කටයුතු කරන්නේ. නමුත් අපි ලෝක බලවතුන්ගේ පැත්තෙන් බලපුවහම ඔවුන් මේ අවස්ථාවේදී මේකට මැදිහත් වෙන්නේ, මොකද ලෝකයේ ජාත්‍යන්තර මුහුදු ගමන් බලපුවහම මෙම ප්‍රදේශය හරහා වසරකට ඩොලර් ට්‍රිලියන 5කට අධික වෙළඳ භාණ්ඩ එහාට මෙහාට ගමන් කරනවා මේ දකුණු චීන මුහුද භාවිතා කරමින්. ඉතින් බටහිර බලවතුන්ටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මෙම ප්‍රදේශයේ අර්බුදයකින් තොරව ඕනෑම රටකට වෙළඳ නාවික කටයුතු කරගෙන යාමට ඒ අවකාශ අවශ්‍යයි කියලා. නමුත් චීනය නම් බොහොම තදින්ම කියා සිටින්නේ මේක අයිති ආරක්ෂා කර ගැනීමට ඒ අවශ්‍ය යුදමය නාවික කටයුතුත් ඔවුන් උත්සන්න කරන්නට සූදානම් වෙනවයි කියලා.
එතකොට මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයන් 5 දෙනෙකුගෙන් එක්කෙනෙක් තමයි චීනය. එතකොට චීනයේ මේ ආකාරයෙන් මේ අත්නෝමිතිකව හැසිරෙන ආකාරය ඔවුන්ගේ මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මේ ප්‍රධාන බලාධිකාරියට යම් කිසි බලපෑමක් කරන්නේ නැද්ද?
ඔව්, දැන් මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කාරණාවක් හැටියට පිවිසුනොත් දිලෘක්ෂි, එහිදී අනිවාර්යයෙන්ම චීනයට තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්නට පුළුවන්. කිසි කෙනෙක් මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙනියන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද මේ නඩුවේ එක පාර්ශවයක් මේ නිෂේධ බලයේ තියෙන බලවතෙක්. ඒ නිසා ඒක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී නම් මේ ගැන කිසිම සහනයක් අනෙකුත් රටවලට ලබා ගන්න හැකියාවක් නැහැ.
මං අර කලින් කිව්වනේ තවත් උණුසුම් කාරණා දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ඔය දකුණු චීන මුහුදේ අයිතිවාසිකම සම්බන්ධව ලැබුණු නඩු තීන්දුව. ඊළඟ කාරණේ තමයි මේ ලෝකයේ තියෙන තරුණම රාජ්‍යය විදිහට මේ වෙනකොට හඳුන්වන දකුණු සුඩානයේ ඇතිවලා තියෙන අර්බුදකාරී වාතාවරණය, ලෝකයේ තරුණම රාජ්‍යය විදිහට සිවිල් යුද්ධයක් ඇති වෙන්නයි යන්නේ කියන කාරණාව පිළිබඳව සමස්ත ලෝකයාම අවධානයෙන් සිටින්නේ. මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ජනාධිපති සහ උපජනාධිපති අතර ඇතිවලා තියෙන බලආරගලය. අමල්, මං කැමතියි මෙහි මූලාරම්භයට යන්න. එතනින් දැන් අපි කතාව පටන් ගනිමු.
දිලෘක්ෂ, ඇත්තටම සවුත් සුඩාන් කියලා සුඩානය දෙකට බෙදිලා ලෝකයේ අලුත්ම රට හැටියට එකතු වෙන්නේ 2011. නමුත් ඔවුන්ට වෙනම රාජ්‍යයක් හැටියට ඒ පිළිගැනීම ලැබුණට රටේ ප්‍රධාන නායකයන් දෙදෙනෙක් අතර දිගින් දිගටම තිබිච්ච ඒ ඝර්ෂණය නිසා තමයි අද රට ඉතාමත්ම යුදමය තත්වයකට මුහුණ දීලා තියෙන්නේ. රටේ ජනාධිපතිවරයාත් ඔහුගේ නියෝජ්‍ය ජනාධිපති වයිස් ප්‍රෙසිඩන්ට් දෙන්න අතර තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා තමයි මේ වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදිලා එකිනෙකාට විරුද්ධව ඒ යුද ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ වෙනකොට 270කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි වෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. මොකද සාමාන්‍ය ජනතාවට වෙච්ච පීඩාවන් පිළිබඳව ඒ හරි තොරතුරු ලබා ගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. මේ වෙනකොට සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා දෙපැත්තෙම සහාය ඇතිවලායි කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වුණාට ඉතාමත්ම අස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා රටේ. විශේෂයෙන්ම ජූබා කියන අගනුවර මේ වෙනකොට ඇමරිකාව තමන්ගේ තානාපති කාර්යාලය ආරක්ෂා කර ගැනීම සඳහා හමුදා බටපිරිස් එතනට යොදවලා තියෙනවායි කියලා වාර්තා වුණා. ඇමරිකාව කියා සිටියා මේ වෙනකොට ඔවුන් 40කට වැඩි බටපිරිසක් යවනවා. ඊට අමතරව තවත් 130ක් අසල්වාසී ජිබූටි රාජ්‍යයේ රදවා තියෙනවායි කියලා යම්කිසි හදිසි අවස්ථාවක් වුණොත් ඒ ඇමරිකන් හමුදාව අගනුවරට යවන්න. මෙතන දිලෘක්ෂි, රටේ හමුදාව කොටස් දෙකකට බෙදිලා නායකයන් දෙන්නට පක්ෂපාත අය එකිනෙකාට විරුද්ධව සටන් කිරීම තමයි මෙතන ප්‍රධාන ආරවුල වෙලා තියෙන්නේ. තාවකාලිකව දෙදෙනා අතර අලුත් සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙවැනි සටන් විරාම මීට කලින් පහුගිය අවුරුදු 5 තිබුණා. ඒකක්වත් සාර්ථකව ඉදිරියට ගෙනියන්නට බැරි වෙලා තියෙනවා. හුඟක් අයගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ නායකයන් දෙන්නම ඉවත් කරලා ඒ වෙනුවට අලුත් නායකත්වයක් රටේ ඇති වෙයි කියලා දැනට පේන්න තියෙන විදිහට මේ සටන් විරාමයේ කොතරම් කල් මේ විදිහට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නය මතුවලා තියෙනවා.
දැන් මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේ දේශපාලනික වශයෙන් තිබුණු උණුසුම ටිකක් නිවිගෙන යනවා. මොකද මැල්කම් ටර්න්බුල් නැවත වතාවක් ආණ්ඩුවක් පිහිටවන්නට කොහොම හරි කටයුතු සලසා ගැනීම නිසා. ඊට පස්සේ නැවතත් ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම වැඩි වෙගෙන යනවා. මොකද මේ ඇමරිකාවේ සිදුවන වෙනස්කම් ඉති මුළු ලෝකයටම බලපාන නිසා අපි මේ අවුරුදු ජනවාරි මාසයේ සිට මේ ඇමරිකානු ජනාධිපතිවරණය හා සම්බන්ධ පසුබිම කතා බහ කරමින් එන්නේ. තවත් සංදිස්ථානයක් පිළිබඳව වාර්තා වෙනවා මේ සතිය වෙද්දී. මා කැමති යමල් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් මේ බලපරාක්‍රමයේ පවත්වා ගැනීමේ වාතාවරණය මේ වෙනකොට මොන වගේ තත්ත්වයකටද ඇවිල්ලා තියෙන්නේ කියලා.
දිරුක්ෂි, මේ දෙපළ ඇත්තටම තම තමන්ගේ පක්ෂවල ප්‍රධාන අපේක්ෂකයා හැටියට ඒම පිළිබඳ දැන් සැකයක් නැහැ. මේ දෙපළ තමන්ගේ රනින් මේට් එහෙම නැත්නම් උප ජනාධිපති හැටියට කවුද තෝරාගන්නේ කියන කාරණාව තමයි දැන් ඉදිරියට විසඳගන්න තියෙන්නේ. ප්‍රාන්ත කීපයක කරපු ජනමත විමසුම පිළිබඳව අපිට අලුත් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද විශේෂයෙන්ම මේ ප්‍රාන්ත තුන, ෆ්ලොරිඩා ප්‍රාන්තය, ඔහායෝ, ඒ වගේම පෙන්සිල්වේනියා, මේ ප්‍රාන්ත තුන වැදගත් වෙන්නේ 1960 ඉඳලා බලපුවාම ඇමරිකානු ජනාධිපතිවරණයන් දිහා මේ ප්‍රාන්ත තුන දෙනන්නේ නැතිව කිසිම අපේක්ෂකයෙකුට රටේ ජනාධිපති වෙන්න බැරි වුණා. ඉතින් ඒ විදිහට බලපුවාම මේ ෆ්ලොරිඩා ප්‍රාන්තේ, ඔහායෝ, පෙන්සිල්වේනියා කියන තුනේම මේ වෙනකොට පහුගිය මාසයට සාපේක්ෂව ඩොනල්ඩ් ට්‍රම්ප්, හිලරි ක්ලින්ටන්ව අභිබවා ඉතාමත්ම සුළු ප්‍රතිශතයකින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හිලරි ක්ලින්ටන්ගේ පැත්තෙන් බලපුවාම ඇයට ලොකු තර්ජනයක්, අභියෝගයක් බව පෙනියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුත් නොහිතන විදිහට මෙම ප්‍රාන්ත තුනේ සුළු නමුත් වැදගත් ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියට පැමිණීම තමයි විශේෂ කාරණාවක් බවට මේ ඇමරිකානු ඡන්ද ව්‍යාපාරේ මේ සතියේ ඉදිරියට මතුවෙන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ඉරාකේ IS සංවිධානයට එරෙහිව සිදු කරන සටන්වලදී IS සංවිධාන නායකයෙකු මිය ගිහිල්ලා තියෙනවා. මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු පිළිබඳව මේ සම්බන්ධව ඇමරිකාව උදම්මනමින් සිටින ඔවුන්ගේ ගුවන් ප්‍රහාරවලින් තමයි මේ මොහු මිය ගියේ කියලා. මේ නායකයාගේ මිය යාම සහ IS සංවිධානයේ ඒ සම්බන්ධව තියෙන ප්‍රතිචාර පිළිබඳවත් අපි දැනගන්න කැමතියි.
දිලුක්ෂි, මෙතන මේ ඔමා අල් ශෂීනි කියන IS සංවිධානයේ ප්‍රබලයෙක් හැටියට නම් කරපු පුද්ගලයා, ඔහු ඇත්තටම ජීවිතක්ෂයට පත්වුනේ මොන කාලවකවානුවේද කියන එක නම් හරියටම නිශ්චිත වශයෙන් ප්‍රකාශ වෙලා නැහැ. නමුත් පහුගිය මාර්තු මාසේ වෙනකොට ඇමරිකාව ප්‍රකාශයට පත් කළා තිබුණා මොහු තමයි IS සංවිධානයේ ප්‍රධානම යුද ඇමති හැටියට සලකන්න පුළුවන් පුද්ගලයා. දැන් අපිට IS සංවිධානයේට ඒ පක්ෂපාත ප්‍රවෘත්ති ජාලයන් වලින් වාර්තා වෙන විදිහට මේ ශෂීනි කියන පුද්ගලයා, ඔහු ඇත්තටම චෙචන් ජාතික සම්භවයක් තියෙන පුද්ගලෙ, ඔහු ඉරාකේ මෝසුල් නුවර කිට්ටුව ඇමරිකාව විසින් කරපු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා කියන එක ඔවුන් සනාථ කළා තියෙනවා. IS සංවිධානයේ පැත්තෙන් ඔවුන් අල්ලාගත්තු භූම ප්‍රමාණය දිනපතාම අඩුවෙන බවක් තියෙන අවස්ථාවක මෙවැනි ප්‍රබල පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්වීම ඒ සංවිධානයට ලොකු පහරක් හැටියට ඔවුන් ඇත්තටම පිළි අරගෙන තියෙනවා එක්තරා විදිහකට. ඇමරිකාව මෙහිදී කියන්නට උත්සාහ කරන්නේ ඉරාක හමුදාව IS සංවිධානයේ අල්ලාගත් ඒ භූමි ප්‍රමාණය නැවත තමන්ගේ බලයට ගෙනෙන කටයුත්තේදී සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. ඒගේ ප්‍රතිඵලයක් තමයි මේ IS සංවිධානයේ ප්‍රබලයක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙන්නේ කියලා.
හොඳයි, එවනම් අපේ සුපුරුදු ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා අමල්. ලෝවටා විශේෂාංගයෙන් නැවතත් ලබන සතියේ සිකුරාදා හමුවෙන තෙක් ආයිබෝන් ඔබට.
ආයිබෝන් දිලුක්ෂි.